සුබ දවසක්. හොඳයි දෑවරුදුවේ පුතේ, අදත් අපි අපොස සාමාන්‍ය පෙළ ගණිත විෂයේ තවත් ඉතා වැදගත් පාඩමක් පිළිබඳව සාකච්ඡා කිරීමට තමයි මේ සූදානම් වෙන්නේ. මාද කල්පනා කරන්නට අද ඔබත් එක්ක සාකච්ඡා කරන්නට කල්පනා කරේ 10 ශ්‍රේණියේ 14 වන පාඩම යටතේ, ඒ කියන්නේ ප්‍රතිශත මාතෘකාව යටතේ එන සුළු පොලිය පිළිබඳවත්, ඒ වගේම 11 වන ශ්‍රේණියේ 9 වන පාඩම වන ප්‍රතිශත මාතෘකාව යටතේ වැල් පොලිය සහ හීනමන ශේෂයේ පොලිය පිළිබඳවත් යන කරුණු කාරණා ගැන. ඉතින් දයබරදුවේ පුතේ, නූතන ලෝකයේ සාර්ථක ලෙස ගනුදෙනු කිරීමේ නිපුණතාවයේ ලබා ගැනීමට ගණිත විෂය තුල මෙන්න මේ ප්‍රතිශත කියන මාතෘකාව තාමත්ම වැදගත් වෙනවා. ඉතින් දුවේ පුතේ, අපි මුලින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වලදී ප්‍රතිශත පාඩමේ 10 ශ්‍රේණියේ බදු ගණනය කිරීම පිළිබඳව, ඊට පෙර පාඩමේදී ප්‍රතිශත හඳුනා ගැනීම, ප්‍රතිශතයක අගය සෙවීම ආදී වශයෙන් තියෙන මූලික කාරණා පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. එහෙමනම් දුවේ පුතේ, අද ඔබ 10 ශ්‍රේණියේ ගණිතයේ පොතත්, 11 ශ්‍රේණියේ ගණිතයේ දෙවන පොතත් ඔබ ළඟ තිබුණා නම් මේ පාඩම ඉතාමත්ම හොඳින් ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන් වේ කියලා මා විශ්වාස කරනවා. දුවේ පුතේ, ප්‍රතිශත මාතෘකාවේ තිබෙන පොලිය සඳහා ප්‍රතිශත යොදාගන්නේ කෙසේද කියන එක පිළිබඳව තමයි අපි අද සාකච්ඡා කරන්නට කල්පනා කරන්නේ. දයබරදුවේ පුතේ, පොලිය කියන්නේ මොකක්ද කියන එක අපි මුලින්ම හඳුනා ගනිමු. ගනුදෙනුවලදී මූලික මුදලට අමතරව අපට ලැබෙන, එහෙම නැත්නම් අප විසින් ගෙවනු ලබන අමතර මුදල් තමයි පොලිය කියලා අපි හඳුන්වන්නේ. දැන් අපි දන්නවා ගනුදෙනු කිරීම මූල්‍යායතන හරහා තමයි මිනිසුන් සිදු කරන්නේ. එතකොට අපි බැංකුවකට ගිහිල්ලා අපි කරන කාර්යයන් දෙකක් තිබෙනවා. එකක් තමයි බැංකුවේ අපේ තිබෙන මුදල් තැන්පත් කිරීම. ඒ වගේම බැංකුවෙන් අපි ඉටු කරගන්නා වූ තවත් කාර්යයක් තමයි අපට මුදල් අවශ්‍යතාවයක් පැන නගුණු වෙලාවකදී බැංකුවෙන් ගිහිල්ලා අපට අවශ්‍ය වන මුදල ණය මුදලක් ලෙස ලබා ගැනීම. අන්න මේ කාර්යයන් දෙකේදී බැංකුවේ අපි තැන්පත් කරන මුදලට යම් කාල සීමාවකට පස්සේ අපි එය ආපසු ලබා ගැනීමේදී බැංකුව අමතර මුදලක් අපේ ඉතුරු කිරු මුදලට එකතු කරලා දෙනවා. අන්නේ බැංකුවෙන් එකතු කරලා දෙන ඒ අමතර මුදල තමයි පොලිය හැටියට අපි සලකන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ, අපි ලබා ගත්තා වූ ණය මුදල ආපසු ගෙවීමේදී ඒ ලබාගත් ණය මුදලට වඩා වැඩිපුර මුදලක් බැංකුවට අප විසින් ගෙවිය යුතු වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ලබාගත් ණය මුදලට අමතරව අප විසින් ගෙවනු ලබන මුදල තමයි ඒ ණය සඳහා අපි ගෙවනු ලබන පොලිය කියලා හඳුනාගන්නේ. ඉතින් දුවේ පුතේ, එහෙමනම් මෙන්න මේක පොලිය කියන කාරණාව ඉතා වැදගත් වෙනවා. එය පොලිය සාමාන්‍යයෙන් අපි ඉතිරි කිරීමේ ගිණුමකදී, ඉතිරි කිරීම කරපු අවස්ථාවකදී අපට ලැබෙන ආදායමක් හැටියට සලකන්නට පුළුවන්. ඒ වගේම තමයි බැංකුව ණය මුදල් ලබා දුන්නහම ඒ ණය ගෙවීමේදී අපි බැංකුවට අමතරව ගෙවන පොලිය තමයි බැංකුවේ ආදායම බවට පත් වෙන්නේ. ඉතින් එහෙමනම් දුවේ පුතේ මේන්න මේ ගනුදෙනුවලදී ආදායම බවට පත්වන්නේ අන්නේ ගනුදෙනුවේදී සම්බන්ධ වන පොලිය මුදල. දැන් අපි බලමු දුවේ පුතේ පොලිය රඳාපවතින සාධක මොනවාද කියලා. පොලිය රඳාපවතින සාධක කීපයක් තිබෙනවා. අපි බැංකුවක තැන්පත් කරන මුදල වැඩි වෙන්නට අපට ලැබෙන පොලියත් වැඩි වෙනවා. අන්න එහෙමනම් පොලිය රඳාපවතින එක සාධකයක් තමයි අදාළ මුදල. ඒ වගේම මේ මුදල බැංකුවේ තැන්පත් කරලා බැංකුවේ තැන්පත් කර තිබෙන කාලයේ වැඩි වෙන්නට අපිට ලැබෙන පොලිය වැඩි වෙනවා. බැංකුවේ යම්කිසි මුදලක් තැන්පත් කරලා අවුරුද්දකින් ආපසු ගැනීමේදී ලැබෙන පොලියත් අවුරුදු දෙකකට පස්සේ ආපසු ගැනීමේදී ලැබෙන පොලියත් සංසන්දනය කළ බැලුවොත් එහෙම අවුරුද්දකදී ලැබෙන පොලිය වගේ දෙගුණයක පොලියක් අවුරුදු දෙකක් අවසානයේ අපට ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා කාලයේ මතත් පොලිය රඳා පවතිනවා. ඒ වගේම තමයි දුවේ පුතේ දැන් මුදල අපි ළඟ මුදලක් තියෙනවා. අපි යම් කාලයකට තැන්පත් කරනවා. දැන් මේ මුදල තැන්පත් කිරීමට යාමේදී අපි තවත් කල්පනාවට ගත යුතු කාරණාවක් තමයි බැංකුවල ඔබ දැක ඇති ඉදිරිපස ප්‍රදර්ශනය කරලා තිබෙනවා. එහෙම නැත්නම් පත්‍රිකා මගින් ප්‍රදර්ශනය කර තිබෙනවා. දැන්වීම් මගින් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ ගිණුම් සඳහා ලබා දෙන වාර්ෂික පොලි අනුපාතිකය. ඉතින් අන්නේ වාර්ෂික පොලි අනුපාතිකය ප්‍රතිශතයක් විදිහට තමයි ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ වගේම ඒ පොලි අනුපාතිකය වාර්ෂික පොලි අනුපාතිකයේ විදිහට ප්‍රකාශ කරනවා. මාසික පොලි අනුපාතිකයේ විදිහටත් ප්‍රකාශ කරනවා. තව ඔබ දැක ඇති සමහර රන් බහන්ඩ උකස් ගන්නා ආයතනවල දෛනික පොලි අනුපාතිකයේ හැටියට එය ප්‍රදර්ශනය කර තිබෙන බව. ඉතින් මෙන්න මේ ආකාරයට වාර්ෂික පොලි අනුපාතිකය එහෙම නැත්නම් මාසික පොලි අනුපාතිකයත් අපේ මුදලක් බැංකුවක තැන්පත් කරාම ඒ මුදල ලැබෙන පොලිය තීරණය කිරීමට බලපානවා. එහෙමනම් පොලිය සඳහා බලපාන සාධක තුනක් අපි දැන් හඳුනාගත්තා. එකක් තමයි මුදල, තව එකක් තමයි කාලය, තවත් එකක් තමයි පොලි අනුපාතිකය. ඉතින් මෙන්න මේ කාරණා තුන මත පොලිය රඳා පවතිනවාට අමතරව තවත් ඉතා වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි මේ බැංකුවල නැත්නම් මේ එක් මූල්‍ය ආයතනවල පොලිය ගණනය කිරීමේ ක්‍රමය. මෙන්න මේ පොලිය ගණනය කිරීමේ ක්‍රමය කියන එක අපි හඳුනා ගන්නට පොලි ගණනය කරන ආකාර මොනවාද කියලා හඳුනා ගත යුතු වෙනවා. එහෙමනම් දුවේ පුතේ පොලිය ගණනය කිරීමේ ක්‍රම තුනක් තිබෙනවා. පොලිය ගණනය කිරීමේ ක්‍රම තුනක් තිබෙනවා. ඉන් පළමුවෙන්න තමයි සුළු පොලිය. සුළු පොලිය ගණනය සුළු පොලිය කියලා කියන්නේ යම්කිසි මුදලකට අදාළ කාලයට අදාළ පොලිය අනුපාතිකයට අනුව එකවරම පොලිය ගණනය කිරීම. කිසියම් මුදලක් සඳහා අදාළ කාලයට එකවරම පොලිය ගණනය කිරීම තමයි සුළු පොලිය කියලා කියන්නේ. ඒ වගේම දුවේ පුතේ වැල් පොලිය කියලා කියන්නේ තවත් ක්‍රමයක්. වැල් පොලිය කියන ක්‍රමයේදී අදහස් කරන්නේ පොලියට පොලිය ගණනය කිරීම. පොලියට පොලිය ගණනය කිරීම තමයි වැල් පොලිය ගණනය කිරීම කියන එකෙන් අදහස් කරන්නේ. ඒ වගේම තවත් පොලි ගණනය කිරීමේ ක්‍රමයක් තමයි හීනමන ශේෂ ක්‍රමය. හීනමන ශේෂයේ මත පොලිය ගණනය කිරීමේ ක්‍රමය. හීනමන ශේෂයේ මත පොලිය ගණනය කිරීමේ ක්‍රමයෙන් අදහස් කරන්නේ අඩුවෙමින් යන ඉතිරිය මත පොලිය ගණනය කිරීම. විශේෂයෙන් හීනමන ශේෂය මත පොලිය ගණනය කිරීමේ ක්‍රමය අදාළ වෙන්නේ ණය මුදල් සහ පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගත් විට ඒවායේ ණය වාරික ගණනය කිරීමේදී. අපි විස්තරාත්මකව දැන් මෙන්න මේ පොලිය ගණනය කිරීමේ ක්‍රම අවබෝධ කරගනිමු. දුවේ පුතේ සුළු පොලිය ගණනය කිරීම තමයි 10 ශ්‍රේණියේදී අපි ඉගෙන ගන්නේ. දහවන ශ්‍රේණියේදී අපට ඉගෙන ගන්න තිබෙන්නේ සුළු පොලිය ගණනය කිරීම. වැල් පොලිය සහ හීනවන ශේෂය මත පොලිය ගණනය කිරීම කියන ක්‍රම දෙක අපි 11 ශ්‍රේණියේදී තමයි ඉගෙන ගන්නෙ. එහෙමනම් දුවේ පුතේ අපි මුලින්ම බලමු සුළු පොලිය ගණනය කරන්නේ කොහොමද? සුළු පොලිය ගණනය කිරීමේදී ඒ ආකාරයේ ලැබෙන ගැටලු විසඳා ගැනීමට අපි මේ විශේෂ කරුණු භාවිතා කරන්නේ කොහොමද කියන එක අපි හොයලා බලමු. එහෙමනම් සුළු පොලිය සොයා ගැනීමේදී අපි කියන්නේ මුදල බලපානවා, කාලය බලපානවා, වාර්ෂික හෝ මාසික පොලිය අනුපාතිකය බලපානවා. මෙන්න මේ කාරණා තුන මත තමයි පොලිය ගණනය කරගන්නේ. අපි උදාහරණ ගැටලුවක් කතා කරමු. රුපියල් 10,000ක මුදලක් 10%ක වාර්ෂික පොලිය සුළු පොලිය අනුපාතිකයක් යටතේ වසර දෙකක කාලයකට තැන්පත් කළ විට ලැබෙන පොලිය ගණනය කරන්න. නැවතත් මම ප්‍රශ්නය කියවන්නම්. රුපියල් 10,000ක මුදලක් 10%ක වාර්ෂික සුළු පොලිය අනුපාතිකයක් යටතේ වසර දෙකක කාලය සඳහා තැන්පත් කළ විට ලැබෙන පොලිය ගණනය කරන්න. අන්න දුවේ පුතේ මෙතන තියෙනවා දත්තයන් හැටියට තැන්පත් කරන මුදල දැන් අපිට දීලා තියෙනවා. තැන්පත් කරන මුදල රුපියල් 10,000යි. ඒ වගේම කාලය වසර දෙකයි. අවුරුදු දෙකක කාලයක් තමයි තැන්පත් කරලා තියෙන්නේ. එහෙනම් කාලය වසර දෙකයි. ඒ වගේම වාර්ෂික සුළු පොලිය අනුපාතිකය 10%යි. වාර්ෂික සුළු පොලිය අනුපාතිකය 10%යි. එහෙමනම් දැන් අපි ලැබෙන පොලිය ගණනය කිරීමයි කල යුතු වෙන්නේ. අපි කොහොමද කරන්නේ? මුලින්ම මේකට මේ පොලිය අනුපාතිකයේ අදහස අපි හොඳට තීරුම් ගන්නට ඕනි. පොලිය අනුපාතිකයේ අදහස වෙන්නේ කුමක්ද? වසරක් සඳහා රුපියල් 100ක් තැන්පත් කර විට ඒ වසර අවසානයේදී රුපියල් 10ක අමතර මුදලක් අපට ලැබෙනවා කියන එක. අන්නේ අදහසට අනුව වසර එකක් සඳහා රුපියල් 100කට ලැබෙන පොලිය රුපියල් 10යි. එහෙමනම් දුවේ පුතේ වසර එකක් සඳහා රුපියල් 10,000ට ලැබෙන පොලිය කීයද කියලා අපි ගණනය කරගන්න ඕනි. අපි කොහොමද කරන්නේ? වසර එකකට රුපියල් 100කට රුපියල් 10යි නම් 10,000ට කීයක් ලැබෙනවද කියලා බලන්න අපි 100ෙන් 10 ගුණ කරනවා 10,000ෙන්. 100ෙන් 10 10,000ෙන් ගුණ කරාම අන්න වසර එකක් සඳහා පොලිය එනවා. ඒ පිළිතුර සුළු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් දැන් අපි වසර දෙකක් සඳහා රුපියල් 10,000ට පොලිය කීයද කියලා බලන්නට අපි කරන වැඩේ වසර එකක පොලිය දෙකෙන් ගුණ කරනවා. දැන් එහෙමනම් එම ප්‍රකාශනයේ වෙන්නේ මොකක්ද? 100ෙන් 10 ගුණ කිරීම 10,000 ගුණ කිරීම 2. මෙන්න මේ ප්‍රකාශනයේ සුළු කරලා ගත්තහම වසර දෙක අවසානයේ පොලිය රුපියල් 2000යි බව අපිට පහසුවෙන්ම හොයාගන්නට පුළුවන්. බලන්න දුවේ පුතේ, මේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පයක්. මේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පයක් යටතේ සැලකෙන මාතෘකාවක්. ඒ නිසා මේක ඉතා පහසුවෙන් ගණනය කරගන්නට පුළුවන්. ඒ වගේම දුවේ පුතේ, මේ සුළු පොලිය පිළිබඳ ගණනය කිරීමවලදී තවත් පහසු සමීකරණයක් තිබෙනවා. ඒ සමීකරණය අපි මතක තියාගන්නවා මෙන්න මේ ආකාරයට. සුළු පොලිය සමාන වෙනවා මුදල ගුණ කිරීම, කාලය ගුණ කිරීම, පොලිය අනුපාතිකය. මේ මතක තබා ගැනීම ඉතා සරලයි. ඔබ හොඳට මතක තියාගන්න, සුළු පොලිය සමානයි මුදල ගුණ කිරීම, කාලය ගුණ කිරීම, පොලිය අනුපාතිකය. විශේෂයෙන් මෙහිදී මතක තබා ගත යුතු කාරණාවක් තමයි පොලිය අනුපාතිකය වාර්ෂික පොලිය අනුපාතිකය නම් කාලය අපි යොදාගත යුත්තේ වර්ෂ ගණනින් නැත්නම් අවුරුදු වලින්. සුළු පොලිය අනුපාතිකයේ මාසිකව දීලා තියෙනවා නම් නැත්නම් මාසික සුළු පොලිය අනුපාතිකයේ නම් ගැටලුව අපට ලබා දී තිබෙන්නේ ඔබ දී ඇති කාලය මාසවලින් සඳහන් කළ යුතු වෙනවා. අන්න ඒ ඉතා වැදගත්. එහෙමනම් දුවේ පුතේ, අපි මුලින් සඳහන් කළ ගැටලුව මෙන්න මේ සමීකරණයේ මගිනුත් හොයාගන්නට හදාගන්නට පුළුවන්. මොකක්ද මුදල? රුපියල් 10,000යි. කාලය අවුරුදු 2යි. පොලිය අනුපාතිකය වාර්ෂික පොලිය අනුපාතිකය 10%. එහෙමනම් මෙන්න මේ ප්‍රකාශයට අපි යෙදුවොත් සුළු පොලිය සමානයි මුදල ගුණ කිරීම කාලයේ ගුණ කිරීම පොලිය අනුපාතිකය. එහෙමනම් මුදල 10000යි 10000 ගුණ කිරීම කාලය අවුරුදු 2යි. එහෙනම් 2 ගුණ කිරීම වාර්ෂික පොලිය අනුපාතිකයේ 10%යි. එහෙමනම් ආන්න අපි දැම්ම 10%. එතකොට ප්‍රකාශනයේ වෙන්නේ 10000 ගුණ කිරීම 2 ගුණ කිරීම 10%. අන්න ඒක සුළු කරගත්තාමත් අර මුලින් අපට ලැබුණ රුපියල් 2000 කියන පිළිතුර ඉතා පහසුවෙන් ලබා ගන්නට පුළුවන් වෙනවා. එහෙමනම් දුවේ පුතේ අන්න අපි සුළු පොලිය හොයන ආකාරය දැනගත්තා. ඒ වගේම සුළු පොලිය හොයන ආකාරය දැනගත්තා වගේම ඊළඟට අපිට තිබෙනවා තවත් කාරණාවකට යන්නට. මොකද්ද? අපි බලමු දැන් පොලිය හොයා ගැනීම අපි කරා. දැන් අපි මේ වගේ ගැටලුවක බලමු කාලය ගණනය කරගන්නේ කොහොමද කියලා. ඔන්න දුවේ පුතේ ඒකට ගැළපෙන ගැටලුවක් මම ඉදිරිපත් කරනවා. 100/24ක වාර්ෂික සුළු පොලිය අනුපාතිකයක් යටතේ රන් භාණ්ඩයක් උකස් කර ලබාගත් රුපියල් 20000ක ණය මුදල ගෙවා එය නිදහස් කර ගැනීමට ණය මුදලට අමතරව රුපියල් 14400ක් ගෙවීමට සිදුවිය. නැවත වරක් මං කියවන්නම්. 100/24ක වාර්ෂික සුළු පොලිය අනුපාතිකයක් යටතේ රන් භාණ්ඩයක් උකස් කර ලබාගත් රුපියල් 20000ක ණය මුදල ගෙවා නිදහස් කර ගැනීමට ණය මුදලට අමතරව රුපියල් 14400ක් ගෙවීමට සිදුවිය. උකස බේරාගෙන ඇත්තේ කොපමණ කාලයකට පසුවද? අන්න ගැටලුව. එහෙමනම් මෙතින්දිත් අපි මේ ගැටලුවේ දී ඇති දත්ත හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. දුවේ පුතේ, ඔබේ දෙමව්පියෝ, වැඩිහිටියෝ මුදල් හදිසි මුදල් අවශ්‍යතාවයක් සිදු වෙච්ච වෙලාවකදී තමන්ගේ අතේ කරේ කණේ තිබෙන රන් භාණ්ඩ බැංකුවකට ගිහිල්ලා උකස් කරනවා. බැංකුවේ රන් භාණ්ඩය ලබාගෙන රන් භාණ්ඩයේ වටිනාකමෙන් තක්සේරු වටිනාකමෙන් යම් ප්‍රතිශතයක් ණය මුදලක් හැටියට අපට ලබා දීම තමයි රන් භාණ්ඩ උකස් කිරීමේදී සිදු වෙන්නේ. ඉතින් අපි මේ රන් භාණ්ඩේ උකස් කර ලබාගත් මුදල ඒ අය නියම කරන පොලියත් සමග ගෙව්වට පස්සේ තමයි රන් භාණ්ඩේ නැවත අපිට හිමි කර ගන්නට පුළුවන් වෙන්නේ. අන්න එහෙම හිමි කර ගැනීම තමයි බේරා ගැනීම කියලා කියන්නේ. ඉතින් ආන්න මේ වගේ අවස්ථාවක් තමයි මේ ගැටලුවේ අපි සඳහන් කළ තිබෙන්නේ. ඉතින් එහෙමනම් මෙතෙන්දී මේ රන් භාණ්ඩේ උකස් කරලා ලබාගත් ණය මුදල රුපියල් 20000යි. ඒ වගේම වැය සඳහා අය කරන වාර්ෂික පොලිය අනුපාතිකය 100/24යි. දැන් අපි ඒවා පිළිවෙලින් සටහන් කරගන්නවා. ණය මුදල 20000යි, වාර්ෂික පොලිය අනුපාතිකය 100/24යි. අන්න රන් භාණ්ඩේ බේරා ගැනීමේදී ණය මුදලට අමතරව ගෙවීමට සිදු වූ මුදල තමයි පොලිය කියලා කියන්නේ. එතකොට පොලිය කියන වචනේ නෙවෙයි මෙතන දීලා තියෙන්නේ ණය මුදලට අමතරව ගෙවන ලද මුදල. ණය මුදලට අමතරව ගෙවන ලද මුදල කියලා කියන්නේ පොලිය. එහෙමනම් ඒ මුදල රුපියල් 14400ක් කියලා තියෙනවා. එහෙනම් මෙන්න මේ රන් භාණ්ඩය බේරා ගැනීමේදී ගෙවන ලද මුළු පොලිය රුපියල් 14400යි. දැන් එහෙමනම් අපි මොකද කරන්නේ? මෙන්න මේ විදිහට දන්නේ නැති කාරණාව තමයි 14400ක පොලියක් ගෙවීමට සිදු වෙන්නේ අවුරුදු කීයකට පස්සේද, නැත්නම් කොපමණ කාලයකට පසුවද? අපි මේක සොයා ගැනීමට කළ යුතු වන්නේ කුමක්ද? අපි මුලින්ම බලමු රුපියල් 20000කට අවුරුද්දකට කොච්චර පොලියක් අය කරනවද කියලා. රුපියල් 20000කට අවුරුද්දකට අය කරන පොලිය හොයාගමු. ණය මුදලට අවුරුද්දට පොලිය හොයාගන්නවා. ණය මුදලට අවුරුද්දට පොලිය හොයාගන්නේ කොහොමද? 100/24යි රුපියල් 100කට නම් 24ක් ගන්නවා. එහෙමනම් 20000ට කීයද? අර මුලින් ගානේ විදිහමයි. එහෙනම් 100න් 24 ගුණ කිරීම 20000. 100න් 24 20000න් ගුණ කරාම අපිට එනවා පිළිතුර රුපියල් 4800යි. දැන් එහෙමනම් අන්න එක අවුරුද්දකට පොලිය රුපියල් 4800යි. ගෙවන ලද මුළු පොලිය 14400යි. 14400යි. එහෙමනම් දැන් අපි රුපියල් 14400ක් ගෙවිය යුත්තේ කවර කාලයක් සඳහාද කියලා අපි අන්න සොයා ගන්නවා. මොකද කරන්නේ 14400 එක අවුරුද්දක පොලියෙන් බෙදෙනවා. ගෙවන ලද මුළු පොලිය එක අවුරුද්දක පොලියෙන් බෙදුවාම අදාළ කාලය ලැබෙනවා. එහෙනම් 14400 4800 බෙදුවාම අන්න අපට ලැබෙනවා පිළිතුර 3යි කියලා. පිළිතුර 3යි. එහෙමනම් ආන්න මේ ණය මුදල බේර ගෙවලා රන් භාණ්ඩේ බේරාගෙන තිබෙන්නේ අවුරුදු 3කට පස්සේ. ඉතින් ඉතා පහසුවෙන් මේ ගැටලුව හදාගන්නට පුළුවන්. ණය මුදලට අවුරුද්දකට පොලිය හොයාගන්නවා. අවුරුද්දකට පොලිය හොයාගෙන මුළු පොලිය අවුරුද්දක පොලියෙන් බෙදනවා. එතකොට ඒ සඳහා ගත වෙච්ච කාලය පහසුවෙන්ම හොයාගන්නට පුළුවන්. ඒ වගේම මේ ගැටලුව මම අර මුලින් සඳහන් කරපු සුළු පොලිය සමානයි මුදල වැඩි කිරීම කාලය ගුණ කිරීම පොලිය අනුපාතිකය කියන සමීකරණයේ මගිනුත් ගණනය කරගන්නට පුළුවන්. මෙතෙන්දී අපි කරන්නේ කුමක්ද? පොලිය කියන තැනට 14400 ආදේශ කරා, මුදල කියන තැනට 20000 ආදේශ කරා. කාලය අපි දන්නේ නැහැ. කාලේ විදිහටම තියමු, එහෙම නැත්නම් T අකුර යොදමු. ඒ වගේම පොලිය අනුපාතිකයේ තැනට CN24 යොදමු. එහෙමනම් දැන් අන්න අපට එනවා 14400 සමානයි 20000 ගුණ කිරීම කාලය ගුණ කිරීම CN24. දැන් මෙන්න මේ ප්‍රකාශනයෙන් කාලය උක්තේ කරගත්තාම ඉතා පහසුවෙන් අපිට අවුරුදු 3යි කියන පිළිතුර ලබා ගන්නට පුළුවන් වෙනවා. එහෙමනම් ද්වේපතේ අන්න සුළු පොලිය යටතේ කාලය යම් ණය මුදලක් ගෙවන ලද කාලය කොපමණද කියලා ගණනය කරගන්න ගැටලුවක් තමයි අපි මේ කතා කරේ. දැන් අපි යම් බලන්න තවත් අවස්ථාවක්. දැන් අපි පොලිය හොයන හැටි දන්නවා, කාලය හොයන හැටි දන්නවා. දැන් අපි බලමු කිසියම් පොලිය අනුපාතිකයක් යටතේ ලැබිච්ච පොලිය කොහොමද තැම්පත් කරපු මුදල බවට පත් කරගන්නේ කියලා. තැම්පත් කරන ලද මුදල හොයාගන්නා ආකාරය පිළිබඳ ගැටලුවක් දැන් අපි සාකච්ඡා කරනවා. ඔන්න දුවේ පුතේ, ඒ ගැටලුව අපි කියමු 108ක වාර්ෂික සුළු පොලියක් යටතේ වසර දෙකක කාලයක් යම් කිසි මුදලක් තැන්පත් කළ පුද්ගලයෙකුට වසර දෙක අවසානයේ 3840ක පොලියක් ලැබුණි. එසේනම් ඔහු තැන්පත් කළ මුදල කීයද? අන්න දෙපතේ මේ ගානේ තියෙන දත්ත ටික අපි සටහන් කරමු. 108යි වාර්ෂික පොලි අනුපාතිකයේ 108යි. ඒ වගේම කාලයේ වසර දෙකයි. ඒ වගේම වසර දෙක අවසානයේ ලැබිච්ච පොලිය රුපියල් 3840යි. එහෙමනම් අපෙන් අහන්නේ තැන්පත් කළ මුදල සොයා ගැනීමටයි අපි උත්සාහ කරන්නේ. අපි මෙන්න මෙහිමයි මේ ගැටලුවට යන්නට අවශ්‍ය වෙන්නේ. දැන් බලන්න අවුරුදු දෙකකට පොලිය රුපියල් 3840ක් ලැබුණා. එහෙමනම් අපි අවුරුදු එකකට පොලිය කීයද කියලා බලන්නට අර 3840 දෙකෙන් බෙදෙනවා. එතකොට වසර එකකට පොලිය අපට ලැබෙනවා 1920ක් කියලා. වසර එකකට පොලිය 1920යි. දැන් එහෙමනම් අපි මොකද කරන්නේ? වාර්ෂික පොලිය අනුපාතිකයේ අදහස හොයාගන්නවා. වාර්ෂික පොලිය අනුපාතිකයේ අදහස වෙන්නේ මොකක්ද? 108යි වාර්ෂික පොලිය අනුපාතිකයේ. එහෙමනම් රුපියල් 100ක් තැන්පත් කරපු කෙනෙකුට රුපියල් 8ක පොලියක් ලැබෙනවා. දැන් අපිට මෙතන දීලා තියෙන්නේ පොලියනේ, අපි දන්නේ පොලි මුදල. එහෙමනම් අපි මේක ආපස්සට කියවමු. කොහොමද අපි ආපස්සට කියවන්නේ? රුපියල් 8ක පොලියක් ලැබෙන්නේ වසරක් අවසානයේ, රුපියල් 8ක පොලියක් ලැබෙන්නේ රුපියල් 100ක් තැන්පත් කළොත්. 8ක පොලියක් ලැබෙන්නේ රුපියල් 100ක් තැන්පත් කළ විට. එහෙමනම් 1920ක පොලියක් ලැබෙන්නේ කීයක් තැන්පත් කරාමද? අන්න එහෙමයි අපි ඒක තෝරා බේරා ගන්නෙ. එහෙමනම් දුවේ පුතේ අපි ලියන්නට අවශ්‍ය වෙන්නේ කුමක්ද? 8ක් ලැබෙන්නේ 100ක් තැන්පත් කළ විට. එහෙමනම් 1ක් ලැබෙන්නේ, එහෙනම් රුපියලක් ලැබෙන්නේ කීයක් තැන්පත් කරාමද කියලා බලන්න අපි මොකද කරන්නේ? අර රුපියල් 100 8ෙන් බෙදනවා. රුපියල් 100 8ෙන් බෙදනවා. එතකොට රුපියලක පොලියක් ලැබෙන්නේ කීයක් තැන්පත් කරාමද කියලා බලන්නට අපි රුපියල් 100 රුපියල් 8ෙන් බෙදනවා. එතකොට 100 බෙදීම 8, නැත්නම් 100 ඉරක් ගහලා යටින් 8. එහෙමනම් ප්‍රකාශනයේ විතරයි අපි සුළු කරන්නේ. අටෙන් 1920ක පොලියක් ලැබෙන්නේ කීයකද කියලා බලන්නට අන්නේ 8න් 100න් 1920 ගුණ කරනවා. 8න් 100 ගුණ කිරීමේ 1920 අන්න ප්‍රකාශනයේ සුළු කරාම අපට එනවා 24000යි කියලා. එහෙමනම් අපි කියනවා මෙන්න මේ පොලිය ලබා ගැනීමට තැන්පත් කළ මුදල රුපියල් 24000යි. මේ මුදල පොලිය ලබා මෙච්චර පොලියක් ලබා ගැනීමට තැන්පත් කළ මුදල රුපියල් 24000යි කියලා අපිට ගන්නට පුළුවන්. එතකොට මේක ඊට වැදගත් වෙන තවත් එක ගැටලුවක්. ඒ වගේම දුවේ පුතේ මේ ගාන අපි අර කිව්ව සමීකරණයේදීමුත් කරන්නට පුළුවන්. කොහොමද කරන්නේ? පොලිය සමානයි මුදල ගුණ කිරීම කාලය ගුණ කිරීම පොලිය අනුපාතිකය. එහෙමනම් දැන් අපි පොලිය වෙනුවට 3840 යොදනවා. මුදල දන්නේ නැහැ, මුදල කියලාම ලියනවා, නැත්තම් P කියලා අපි දාගන්න පුළුවන්. ඒ වගේම කාලයේ වෙනුවට අපි අවුරුදු 2 දානවා. පොලිය අනුපාතිකය වෙනුවට 100න්ට දානවා. එහෙමනම් දත්ත ආදේශ කළ විට ලැබෙන ප්‍රකාශනයේ වෙන්නේ 3840 සමානයි මුදල ගුණ කිරීම 2 ගුණ කිරීම 100න්ට. දැන් මේ ප්‍රකාශනයෙන් මුදල උක්තේ කළොත් එහෙම අන්න අපට ලැබෙනවා 3840 ගුණ කිරීම 100 බෙදීම 2 ගුණ කිරීම 8. එහෙමනම් අපට මේකෙන් මුදල සඳහා ලැබෙන පිළිතුර රුපියල් 24000යි කියන එක ඉතා පහසුවෙන් ගන්නට පුළුවන් වෙනවා. ඉතා පහසුවෙන් රුපියල් 24000යි කියන පිළිතුර ලබා ගන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ දැන් අපි සුළු පොලිය පිළිබඳව පොලිය හොයන හැටි දැනගත්තා, මුදල හොයන හැටි දැනගත්තා, කාලය හොයන හැටි දැනගත්තා. එහෙමනම් දැන් අපි වාර්ෂික පොලිය අනුපාතිකය හොයන හැටි දැනගන්නට අවශ්‍යයි. වාර්ෂික පොලිය අනුපාතිකය හොයාගන්නේ කොහොමද කියලාත් අපි බලමු. දැන් අපි කියනවා මෙන්න මේ වගේ ගැටලුවක්. අපි කියමු රුපියල් 20000කට රුපියල් 20000ක් තැන්පත් කළ මිනිසෙකුට වසර 2කට පස්සේ, වසර 3කට පස්සේ රුපියල් 20000ක් බැංකු ගිණුමක තැන්පත් කළ මිනිසෙකුට වසර 3කට පසු ලැබුණ පොලිය රුපියල් 14400යි. රුපියල් 20000ක් බැංකු ගිණුමක තැන්පත් කළ මිනිසෙකුට වසර 3ක් අවසානයේදී රුපියල් 14400ක පොලියක් ලැබුණි. බැංකුව තැන්පතු සඳහා ගෙවන වාර්ෂික පොලි අනුපාතිකය සොයන්න. අන්න වාර්ෂික පොලි අනුපාතිකයේ සෙවීමේ ගැටලුවක්. අන්න දුවේ පුතේ අපි මොකද කරන්නේ? මේකෙදිත් දත්ත ටික සටහන් කරමු. මොනවාද දත්ත වෙන්නේ? තැන්පත් කළ මුදල දන්නවා 20000යි. ඒ වගේම කාලය දන්නවා අවුරුදු 3යි. ලැබුණ පොලිය දන්නවා, පොලිය දන්නවා රුපියල් 14400යි. වාර්ෂික පොලි අනුපාතිකය අපි දන්නේ නැහැ. වාර්ෂික පොලි අනුපාතිකය කියලා කියන්නේ රුපියල් 100කට අවුරුද්දකට පොලිය කියන එකනේ. එහෙමනම් දුවේ පුතේ දැන් අපි මොකද කරන්නේ? රුපියල් 20000කට අවුරුදු 3කට පොලිය 14400යි. එහෙමනම් අපි රුපියල් 20000ට අවුරුදු 1කට පොලිය කීයද කියලා හොයමු. 1කට පොලිය කීයද කියලා හොයාගන්න රුපියල් 14400යි අවුරුදු 3කට පොලිය, 1 අවුරුද්දකට පොලිය බලන්නට 14400 3ෙන් බෙදනවා. 14400 3ෙන් බෙදුවම අපට ලැබෙනවා පිළිතුර 4800යි. දැන් එහෙමනම් දුවේ පුතේ රුපියල් 20000ට අවුරුද්දකට පොලිය අපි හොයාගත්තා. රුපියල් 20000කට අවුරුද්දකට පොලිය රුපියල් 4800යි. එහෙමනම් ප්‍රතිශතය ගණනය කරගන්න අපි මේක භාගයක් ලෙස ලියලා 100%ෙන් ගුණ කරමු. භාගයක් ලෙස ලියලා 100%ෙන් ගුණ කරනවා. කුමක්ද භාගයේ වෙන්නේ? වසරක පොලිය බෙදනවා අදාළ මුදලෙන් ගුණ කරනවා 100%ෙන්. වසරකට 4800යි. කොච්චර මුදලකටද? 20000කට. එහෙනම් අපි මේක භාගයක් බවට පත් කරනකොට 20000න් 4800 ගුණ කිරීම 100%. 20000න් 4800 ගුණ කිරීම 100%. අන්න මේ ප්‍රකාශනයේ සුළු කරාම ලැබෙනවා පිළිතුර 124යි කියලා. 124යි කියලා අත ඉතා පහසුවෙන් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් දුවේ පුතේ මේකත් අපිට පුළුවන් අර පොලිය සමානයි මුදල ගුණ කිරීම කාලය ගුණ කිරීම පොලි අනුපාතික කියන සමීකරණයට ආදේශ කළා ගණනය කරගන්නට. කොහොමද කරන්නේ? පොලිය වෙනුවට දානවා, පොලිය වෙනුවට දානවා 14400, මුදල වෙනුවට දානවා රුපියල් 20000, කාලය වෙනුවට දානවා 3. පොලි අනුපාතිකයේ දන්නේ නැහැ. ඒක පොලි අනුපාතිකය කියලාම කියන්න පුළුවන්. එහෙම නැත්නම් සිම්පල් R වලින් සංකේතවත් කරන්නට පුළුවන්. දැන් මෙන්න මේකේ අගයන් ආදේශ කරාම ලැබෙන පිළිත් ප්‍රකාශනයේ වෙන්නේ 14400 සමානයි 20000 ගුණ කිරීම 3 ගුණ කිරීම R නැත්නම් පොලි අනුපාතිකය. දැන් අපි පොලි අනුපාතිකයේ උක්තේ කරමු. ඒ කියන්නේ පොලි අනුපාතිකයේ එක පැත්තක තනි කරලා අනිත් අගයන් එහා පැත්තට ගිනිච්චහම පස්සේ අපිට ලැබෙනවා මොනවාද? 14400 බෙදීම 20000, ඒ වගේම බෙදීම 3. මෙන්න මේ ප්‍රකාශනයේ සුළු කරගත්තාම අපිට පුළුවන් පොලි අනුපාතිකය 124 කියන පිළිතුරට ඉතා පහසුවෙන් යන්නට. එහෙමනම් දුවේ පුතේ අන්නේ ආකාරයටයි පොලි අනුපාතිකය සොයාගන්නේ. ඉතින් දුවේ පුතේ සුළු පොලිය පිළිබඳ මාතෘකාවේදී 10 ශ්‍රේණියේදී ඔබ ඔන්න ඔය කාරණා තමයි දැනගත යුතු වෙන්නේ. 10 ශ්‍රේණියේදී ඔබ දැනගත යුතු වෙන්නේ අන්නේ කාරණා. එහෙමනම් දුවේ පුතේ 10 ශ්‍රේණියේ සුළු පොලියේ යටතේ තිබෙන අභ්‍යාස අනුපිළිවෙලින් කරොත් ඔබට ඉතා පහසුවෙන් මේ පාඩම හදාරන්නට පුළුවන්කම තියෙනවා. මේකේ ඵල නෙලා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ පාඩමේදී අපි ඉගෙනගත්ත දැනුම යොදාගෙන භාවිතා කරලා විසඳන්නට තිබෙන ගැටලු තිබෙනවා 10 ශ්‍රේණියේ 14-2 අභ්‍යාසයේ. 10 ශ්‍රේණිය ගණිතයේ පොතේ 14-2 අභ්‍යාසයේ මෙන්න මේ ආකාරයේ ගැටලු තිබෙනවා. සුළු පොලිය පිළිබඳ ගැටලු තිබෙනවා. ඒ නිසා දයාබර දුවේ පුතේ අදම 10 ශ්‍රේණියේ 14-2 අභ්‍යාසයට යොමු වෙන්න. ඒ වගේම දුවේ පුතේ ඔබ තවත් උනන්දු වෙනවා නම් ඔබ ළඟ මා හිතනවා දැනටමත් අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර එකතුව ඇති. අන්නේ ප්‍රශ්න පත්‍රවල ගණිතයේ ප්‍රශ්න පත්‍රවල බලන්න පළවෙනි කොටසේ ගණිතයේ එක ප්‍රස්ත්‍රයේ ඒ කොටසේ කෙටි ප්‍රශ්නයක් ලෙස හෝ ගණිතයේ එක ප්‍රස්ත්‍රයේ B කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ලෙස විවිධ වර්ෂවල සුළු පොලිය පිළිබඳ ඉතා සරල ගැටලු ලැබී තිබෙනවා. ඒ පමණක් නෙමෙයි, දැන් 2020 ගිය වර්ෂයේ සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාණෙම තියෙනවා මෙන්න මෙහෙම ගාණක්. අමල් 112ක වාර්ෂික සුළු පොලියට බැංකුවකින් රුපියල් 50000ක් වර්ෂ දෙකක් සඳහා ණයට ගනී. පළවෙනි කොටසෙන් අහනවා ඔහු එම වර්ෂ දෙක සඳහා ගෙවිය යුතු මුළු පොලි මුදල සොයන්න. බලන්න දුවේ පුතේ කොච්චර පහසුද? එහෙමනම් අපි කරන්නේ මොකද්ද? 112යි එහෙමනම් 50000ට කීයද බලන්න. 112 ගුණ කිරීම 50000, අවුරුදු දෙකකට බලන්නට ඒක ගුණ කරනවා දෙකෙන්. ආන්න ඒ ටික ලිව්වහම 50000 ගුණ කිරීම 112 ගුණ කිරීම 2 පිළිතුර 12000යි. මෙන්න මේ ප්‍රකාශනයේ 50000 ගුණ කිරීම 112 ලිව්වට 1 ලකුණයි, ඒක නැවත දෙකෙන් ගුණ කරාට 1 ලකුණයි, අවසාන පිළිතුර 12000යි කියලා ලබා ගත්තට 1 ලකුණයි. ගිය වර්ෂයේ 2020 වර්ෂයේ ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයේ, ගණිතයේ රචනා ශෛලියේ ප්‍රශ්න පත්‍රයේ ගණිතයේ දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටසට ලකුණු 3ක් ඉතා පහසුවෙන් ගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ කියන්නේ මේ සුළු පොලිය කියන මාතෘකාව පළවෙනි ප්‍රශ්න පත්‍රයේත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේත් අනිවාර්යයෙන්ම එන බව හොඳින් මතක තබා ගන්න. ඉතා පහසුවෙන් ඔබට මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට පුළුවන්කම තිබෙනවා. දැන් දුවේ පුතේ අපි යමු සුළු පොලිය ඉගෙන ගත්තා වගේම තමයි වැල් පොලිය. වැල් පොලිය කියන එකෙන් අදහස් කරන්නේ පොලියට පොලිය. පොලියට පොලිය ගණනය කිරීම තමයි වැල් පොලිය කියලා කියන්නේ. අපි බලමු කොහොමද මේ වැල් පොලියේ ගැටලුවකට යන්නේ. මේ වැල් පොලිය පිළිබඳ ගණනය කිරීමක් කිරීමට මං එක උදාහරණ ගැටලුවක් යොදා ගන්නම්. මේ බලන්න පුතේ, 108ක වාර්ෂික වැල් පොලියක් යටතේ රුපියල් 10000ක් ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කළ මිනිසෙකුට වසර දෙකක් අවසානයේ ලැබෙන පොලිය හා මුළු මුදල සොයන්න. වසර දෙකක් අවසානයේ ලැබෙන පොලිය සහ මුළු මුදල සොයන්න. නැවත වරක් මම ප්‍රශ්නය කියවන්නම්. බලන දූපතේ මේකේ තියෙන වෙනස මොකක්ද කියලා. 100ට 8ක වාර්ෂික වැල් පොලියක් යටතේ 100ට 8ක වාර්ෂික වැල් පොලිය අනුපාතිකයක් යටතේ රුපියල් 10,000ක් ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කළ මිනිසෙකුට වසර දෙකක් අවසානයේ ලැබෙන පොලිය හා මුළු මුදල සොයන්න. අන්න දුවේ පුතේ මේ ගැටලුව හොඳින් කියවන්නට ඕනි. සරල ගැටලුවක්. හොඳින් කියවා තේරුම් ගන්නට අවශ්‍යයි. එහෙමනම් දුවේ පුතේ මේ ගැටලුව විසඳීමේදී අපිට විසඳීමේදී බලාපොරොත්තු වෙන්නේ ලැබෙන පොලිය, ඒ කියන්නේ අර තැන්පත් කරපු මුදලට අමතරව ලැබෙන මුදල. ඒ වගේම ලැබෙන මුළු මුදල. එතකොට මුළු මුදල ලැබෙන්නේ කොහොමද? තැන්පත් කරපු මුදලයි පොලියයි දෙකම එකට එකතු කරාම තමයි මුළු මුදල අපට ලැබෙන්නේ. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපි කොහොමද විසඳන්නේ කියන එක දැන් අපි වැල් පොලිය යටතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ මෙම ගැටලුව විසඳීමේදී ක්‍රම කීපයක් අපට යොදා ගන්නට පුළුවන්. ක්‍රම කීපයක් යොදා ගන්නට පුළුවන්. මේ ගැටලුවේදී පොලිය හා මුළු මුදල සොයවීම තමයි කළ යුතු වෙන්නේ. මේක එකක් තමයි දුවේ පුතේ, වසරක් පාසා ලැබෙන පොලිය ගණනය කිරීමෙන් මුළු පොලිය සොයා ගැනීම එක ක්‍රමයක්. ඒ වගේම වසරක් අගදී ලැබෙන පොලි සමග මුළු මුදල සොයා අවසානයේ පොලිය සෙවීම තවත් ක්‍රමයක්. ඒ වගේම වසර දෙක අවසානයේදී ලැබෙන මුළු මුදල එකවරම සොයාගෙන පොලිය සෙවීම තවත් ක්‍රමයක්. එහෙමනම් දුවේ පුතේ වැල් පොලිය පිළිබඳ ගණනය කිරීමකදී මෙන්න මේ ක්‍රම තුනම අපට තුනෙන් ඕනෑම එකක් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. අපි බලමු පළමු ක්‍රමය කුමක්ද කියලා. දැන් පොලියට පොලිය ගණනය කිරීම තමයි වැල් පොලිය කියලා කියන්නේ. පොලියට පොලිය ගණනය කිරීම තමයි වැල් පොලිය කියලා කියන්නේ. එහෙමනම් පොලියට පොලිය ගණනය කිරීම නම් අපි බලමු මේ ගාණේ දී ඇති මුදලට අදාළ පොලිය ගණනය කරන විදිහ. අපි කිව්වොත් 100ට 8යි වාර්ෂික වැල් පොලිය අනුපාතිකය. රුපියල් 10,000යි තැන්පත් කරන මුදල. කාලය අවුරුදු 2යි. දැන් සුළු පොලියේදී එකවරම කාලය මුළු කාලයට හොයන්නට පුළුවන්. වැල් පොලියේදී වෙනස තමයි එසේ සොයන්නට නොහැකි වීම. එහෙම රන්දුවේ පුතේ කරන්නේ කොහොමද? පළමු අවුරුද්දට රුපියල් 10,000ට පොලිය ගණනය කරනවා. සුළු පොලිය හොයපු විදිහමයි පළමු වසරට පොලිය ගණනය කරනවා. කොහොමද කරන්නේ? පොලිය අනුපාතිකයේ 100ට 8යි. එහෙමනම් 100න් 8 ගුණ කිරීම 10,000. 100න් 8 ගුණ කිරීම 10,000 සුළු කරගත්තාම පළමු වසර සඳහා 10,000ට පොලිය රුපියල් 800යි කියලා පිළිතුර ලැබෙනවා. දැන් අන්න දුවේ පුතේ, දැන් මේ පොලියට දෙවෙනි අවුරුද්දේදී පොලිය ගණනය කිරීමක් කරනවා. එහෙනම් මේ පොලියටත් පොලිය ගණනය කිරීමක් කරනවා නම් දෙවෙනි අවුරුද්දේදී මුදල සාදාගන්නේ කොහොමද? අපි තැන්පත් කරපු 10,000 තියෙනවා. බැංකුවෙන් පළමු වසර සඳහා ලැබිච්ච 800ක පොලිය තියෙනවා. අන්නේ 800ේ පොලිය තැන්පත් කරපු 10,000ට එකතු කරනවා. දැන් එහෙමනම් දෙවන වසර සඳහා මුදල දැන් අපි හොයා ගන්නවා. තැන්පත් කරපු මුදල 10,000යි, බැංකුවෙන් ලැබිච්ච 800යි. දෙවෙනි වසර සඳහා මුදල එහෙමනම් 10,000 එකතු කිරීම 800 කියන්නේ 10,800යි. එහෙමනම් දෙවෙනි වසර සඳහා පොලිය ගණනය කිරීමට යොදා ගන්නා වූ මුදල 10,800යි. අන්න බලන දුවේ, පළවෙනි වර්ෂයේ පොලිය දැන් දෙවෙනි වර්ෂයේ මුදලක් බවට පත් වුණා. එහෙමනම් දෙවෙනි වර්ෂයේ පොලිය ගණනය කරන්නේ කොහොමද? පොලිය අනුපාතිකයේ 100ට 8මයි. එහෙමනම් දෙවෙනි වර්ෂයේ සඳහා පොලිය අපි ගණනය කරනවා 100න් 8 ගුණ කිරීම 10,800. 100න් 8 ගුණ කිරීම 10,800 කියලා කිව්වහම අන්න දැන් මේ දෙක සුළු කරගත්තොත් අපිට ලැබෙනවා පොලිය රුපියල් 864ක් බව. එහෙමනම් දෙවෙනි වර්ෂයේදී පොලිය 864යි. පළමු වර්ෂයේදී පොලිය 800යි. දෙවෙනි වර්ෂයේදී පොලිය 864යි. එහෙමනම් දැන් ඔබට පේනවා වැල් පොලියේදී පළමු වර්ෂයට වඩා වැඩි පොලි මුදලක් දෙවන වර්ෂයේ ලැබී තිබෙන බව. එහෙමනම් අන්න දුවේ පුතේ, පළමු වර්ෂයේ ලැබුණ පොලියට වඩා දෙවන වර්ෂයේ රුපියල් 64ක අමතර මුදලක් ලැබී තිබෙනවා. එහෙමනම් පළමු වර්ෂයේ පොලිය 800ක් ලැබුණා, දෙවෙනි වර්ෂයේ පොලිය 864ක් ලැබුණා. දැන් අපෙන් ඇහුවේ මොකක්ද? මේන්න මේ තැන්පතුව සඳහා ලැබෙන මුළු පොලිය කීයද? මුළු පොලිය සොයා ගැනීමට පළමු වර්ෂයේ පොලියයි දෙවන වර්ෂයේ පොලියයි දෙකම එකතු කළ යුතු වෙනවා. පළමු වර්ෂයේ 800යි දෙවන වර්ෂයේ 864යි 800යි 864යි එකතු කරාම රුපියල් 1664යි. එහෙනම් වසර දෙක සඳහා මුළු පොලිය රුපියල් 1664ක් බව ඉතා පහසුවෙන් සොයා ගන්නට පුළුවන් වෙනවා. එහෙමනම් දුවේ පුතේ, දැන් දෙවෙනියට අපෙන් අහනවා මුළු මුදල කීයද? මුළු මුදල සොයා ගන්නට තැන්පත් කරපු මුදලයි පොලියයි එකතු කරනවා. තැන්පත් කරපු මුදලයි පොලියයි දෙකම එකට එකතු කරාම 10000ට 1664ක් එකතු කරාම 11664යි කියන පිළිතුර ලබා ගන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ, වැල් පොලිය සහ ඒ මුදලට අදාළ කාලයට අදාළ මුළු පොලිය සොයාගන්නේ අන්නේ ආකාරයට. එහෙනම් අපි කරේ කුමක්ද? පළමු වර්ෂයේට පොලිය ගණනය කරා. එම පොලිය දෙවන වර්ෂයේදී තැම්පත් කරපු මුදලට එකතු කරා. තැම්පත් කරපු මුදලට එකතු කරලා ලැබිච්ච ඒ මුළු මුදලටම දෙවන වර්ෂයේදී පොලිය ගණනය කරනවා. දෙවන වර්ෂයේදී පොලිය ගණනය කරාම ඒ දෙවන වර්ෂයේ පොලියත් පළමු වර්ෂයේ පොලියත් කියන අගයන් දෙක එකට එකතු කරාම වසර දෙක අවසානයේ ලැබෙන මුළු පොලිය අපිට හදා ගන්නට පුළුවන්. ඒ වගේම දුවේ පුතේ, මේ ගාන වසර දෙක අවසානයේ ලැබෙන මුළු මුදල එකවරම සොයා ගැනීමේ ක්‍රමයකුත් තියෙනවා. ඉතින්දී අපි කරන්නේ කුමක්ද? රුපියල් 10000යි තැන්පත් කරපු මුදල, පළමු වර්ෂයේදී රුපියල් 100කට 8ක් පොලිය ලැබෙනවා කියලා කියන්නේ රුපියල් 100ක් තැන්පත් කරපු කෙනෙකුට පළමු වර්ෂයේ අවසානයේ 108ක් බැංකු පොතේ මුළු මුදල හැටියට තිබෙනවා කියන එක. 100ක් තැන්පත් කළොත් පළමු වර්ෂයේ අවසානයේ 108ක් වෙනවා පොලිය සමග මුළු මුදල. අන්න ඒක යොදාගෙන වසර දෙකක් සඳහා ලැබෙන මුළු මුදල එකවර හොයා ගන්නවා අපි කොහොමද? 10000යි මුදල, මුදල ගුණ කරනවා පළමු වර්ෂයාගේදී 100 එකක 108යි, දෙවන වර්ෂයාගේදී 100 එකක 108ක් වෙනවා. අන්න ඒ නිසා එකවරම වසර දෙක අවසානයේ මුළු මුදල සොයා ගැනීම සඳහා අපි 10000 ගුණ කරනවා 100න් 108 ගුණ කිරීම 100න් 108 කියන ක්‍රමයට. මෙන්න මේ දෙකම එකට ගුණ කරගත්තාම අපිට පුළුවන් 10000 ගුණ කිරීම 100න් 108 ගුණ කිරීම 100න් 108 කියලා කියන්නේ ඒක සුළු කරාම වසර දෙක අවසානයේ මුළු මුදල හැටියට 11664 කියන පිළිතුරම ලබා ගන්නට පුළුවන්. එහෙමනම් වසර දෙක අවසානයේ ලැබිච්ච මුළු මුදලෙන් තැන්පත් මුදල අඩු කරාම වසර දෙක අවසානයේ පොලිය කීයද කියලා හොයා ගන්නට පුළුවන්. ඒ පිළිතුර 1664ක් බව ඉතා පහසුවෙන් ලබාගත හැකි වෙනවා. අන්න දුවේ පුතේ, මේ වගේම ගානක් 2020 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට ලැබිලා තියෙනවා. අන්න ඒ ප්‍රශ්නය ඔබ ළඟ ප්‍රශ්න පත්‍රයේ ඇති. ඒ ප්‍රශ්නය කරලා බලන්න, ඉතා පහසුවෙන් මෙවැනි ප්‍රශ්නවලට ලකුණු ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් දුවේ පුතේ, අද අපි කතා කරා සුළු පොලිය සහ වැල් පොලිය පිළිබඳව. සුළු පොලිය ගණනය කිරීම, වැල් පොලිය ගණනය කිරීම, අන්න ඒ කාරණා තමයි අපි අද කතා කරේ. අද අපේ කාලයේ ක්‍රමයෙන් අවසන් වීගෙන යනවා. එහෙමනම් දයාබර දුවේ පුතේ, ඔබෙන් මං ඉල්ලා සිටින්නේ මෙන්න මේ පාඩම හොඳින් අහගෙන හිටියානම් අද පුළුවන් ඔබට 11 ශ්‍රේණියේ 9-2 අභ්‍යාසයේ පිටු අංක 9 ගැටළු විසඳන්නට, ඒ වගේම පසුගිය 2016-20 දක්වා ප්‍රශ්න පත්‍ර ටික අරගෙන අන්නේ ප්‍රශ්න පත්‍ර ටිකේ තිබෙන සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවල තිබෙන ගැටළු එකතුවක් හොයලා විසඳන්න, ඔබගේ දැනුම ප්‍රවීණත්වයට පත් කර ගැනීමට එය හොඳටම ප්‍රමාණවත් වෙනවා. කිසි දෙයකට බිය යුතු වන්නේ නැහැ. ලකුණු 10ක් අද ඔබ 10ක් 12ක ප්‍රමාණයක් මේ පාඩම හොඳින් අධ්‍යයනය කරොත් ලබා ගන්නට හැකි වෙනවා. එහෙමනම් දුවේ පුතේ, අදට අපේ කාලය අවසන් වෙනවා. නැවත ඉදිරි දිනකදී හීනවන ශේෂයේ පිළිබඳව කතා කිරීමේ බලාපොරොත්තුවෙන් නැවත හමුවෙමු. ඔබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමින් අදට මා සමුගන්නවා.